අද වැඩසටහනෙන් අපි දැන් සූදානම් වන්නේ අපේ පෝෂණයට වැදගත් වූ කාරණයක් පිළිබඳව කතාබහ කරන්නට. පසුගියදා ඔස්ටියෝපොරොසිස් ඔස්ට්‍රේලියා ආයතනය මගින් පෙන්වා දී තිබුණා. විශේෂයෙන්ම ශීත ඍතුවේදී බොහෝ අයගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයෙන් විටමින් ඩි ලබා ගැනීමේ යම්කිසි ආකාරයක දුර්වලතාවයක් එහෙමත් නැත්නම් ඌනතාවයක් පෙන්눔 කරනවා කියලා. මේ නිසා මේ කාරණේ පිළිබඳව අද වැඩසටහනින් අපි කතා බහ කරන්නට තීරණය කළා. විටමින් ඩි කියන්නේ අපේ ශරීරයට කොයිතරම් දුරට වැදගත් කාරණයක්ද කියන කාරණයක් සමගින් අපි මේ පිළිබඳව කතා බහ කරන්නට පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පෝෂණ වේදිකා පිළිබඳ මහාචාර්ය පෝෂණ වේදිකා පිළිබඳ විශේෂඥ නිශාන් සුදීර කළුපහන මහත්මයා අද වැඩසටහනට සම්බන්ධ කරගත්තා. අපි මුලින්ම ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි දැනගන්නට කැමති ඔබතුමාගෙන් පළමුවෙන්ම විශේෂයෙන්ම මේ ඔස්ටියෝපොරොසිස් ඔස්ට්‍රේලියා ආයතනයේ පෙන්වා දී ඇති කරුණු කාරණා සම්බන්ධයෙන් සවිස්තරව කතා බහ කරන්නට පෙර විටමින් D කියන විටමිනය අපේ ශරීරයට කොයිතරම් දුරට වැදගත් විටමිනයක්ද?
ඔව්, දැන් විටමින් D කියන විටමිනය අපේ ශරීරයට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ කැල්සියම් සහ ෆොස්ෆේට් කියන ඛනිජ ලවණ දෙක ඇඟට අවශෝෂණය කරගන්න සහ ඒකේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට. එතකොට විශේෂයෙන්ම මේ සංඝටක දෙක කැල්සියම් සහ ෆොස්ෆේට් කියන දෙක අපේ අස්ථිවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ඉතාම වැදගත්. ඊට අමතරව විටමින් D තවත් වැදගත් වෙනවා අපේ මස්පිඩුවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට. එතකොට යම් කිසි හේතුවක් නිසා මේ විටමින් D ඌනතාවයක් ආවොත් අපේ අස්ථි දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම මස්පිඩුවලත් තරමක් දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ දෙකම නිසා යම්කිසි පුද්ගලයෙක් ඇදවැටීම එහෙම නැත්නම් ෆෝල්ස් ප්‍රමාණය වැඩි වෙලා අස්ථි බිඳුමක් ෆ්‍රැක්චර්ස් ඇතිවීමේ අවදානමක් වැඩි වෙන්න පුළුවන්, විශේෂයෙන්ම වයස්ගත පුද්ගලයන්ගේ. දැන් සංජය කලින් කිව්වා වගේ මේ ඔස්ටියෝපොරොසිස් ඔස්ට්‍රේලියා කියලා ආයතනයෙන් පෙන්වලා දීලා තියෙනවා වැඩිහිටියන්ගෙන් 3 in 1 පවන පුද්ගලයන්ට විටමින් D ඌනතාවයක් තියෙනවා කියලා. ඒ වගේම මේ ඌනතාවය ශීත ඍතුවේදී වැඩි කියලා, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශයේ සිටින පුරවැසියන්ගේ මේ තත්ත්වය තවත් දරුණුයි කියලා පෙන්වලා දීලා තියෙනවා.
හොඳයි මහාචාර්යතුමනි, දැන් විශේෂයෙන්ම දැන් මේ අපි දන්නවා විවිධ විටමිනයන් විවිධ අපේ ශරීරයට අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන්, අපිට ආහාර වලින් ලබා ගන්න පුළුවන්, එහෙමත් නැත්නම් අපිට විටමින් පෙති ආකාරයෙන් හෝ විටමින් ආකාරයෙන් අමතර විදියට අපිට ශරීරයට ලබා ගන්න පුළුවන්. විටමින් D අපේ ශරීරයට ලබා ගන්න පුළුවන් ආකාර මොනවද?
ඔව්, දැන් ඔබ සඳහන් කරපු ආකාර දෙකම ඉතාම වැදගත්. හැබැයි මේක සඳහන් කරන්න ඕනේ ඔය ආකාර දෙකටම වඩා විටමින් D ශරීරයට ලැබෙන ප්‍රධානම විදිය තමයි හිරු එළිය අපේ සමට පතිත වුණාම තමයි ගොඩක්ම විටමින් D නිෂ්පාදනය වෙන්නේ. ඊට අමතරව ඔබ කලින් සඳහන් කරා වගේ ආහාර වලිනුත් විටමින් D ලබා ගන්න පුළුවන්. දැන් අපි විටමින් D බහුල ආහාර මොනවද කියලා ගත්තොත් එහෙම විශේෂයෙන්ම මාළු, අපි ටූනා, මැකරල්, සැමන් වගේ මාළු වල විටමින් D තරමක් බහුලයි. ඒ වගේම බිත්තර කහමදේත් විටමින් D බහුලයි. ඒ හා සමානව කොඩ්ලිව ඔයිල් කියන බිලබාගන සප්ලිමන්ට් එකෙත් ගොඩක්ම විටමින් D බහුලව දකින්න ලැබෙනවා. ඒ වගේම සමහර ආහාර වලට විටමින් D එකතු කරලා තියෙනවා. දැන් මම හිතන්නේ අවසනාවට මේ ඔස්ට්‍රේලියාවේ ගොඩාක් ආහාර වලට මේක එකතු කරන්නේ නැහැ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල ගත්තොත් විශේෂයෙන්ම කිරි වලට අනිවාර්යයෙන්ම විටමින් D එකතු කළ යුතුයි කියලා නීතියක් තියෙනවා. දැන් ඔස්ට්‍රේලියාවේ තාම මේ தත්ත්වය ඇවිල්ලා නැති නිසා අපි ඔස්ට්‍රේලියාවේදී ගොඩාක් මේ වගේ විටමින් D එකතු කරපු ආහාර දකින්න ලැබෙන ප්‍රමාණය අඩුයි. තුන්වෙනි ප්‍රභාවය තමයි ඔබ කලින් සඳහන් කළා වගේ විටමින් D පෙත්තක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් මේකෙදි වැදගත් වෙනවා මම හැම වෙලේම කියන දෙයක් තමයි අපි විටමින් D විතරක් අරගෙන වැඩක් නැහැ. ඇඟට කැල්සියමුත් අවශ්‍යයි. එතකොට ගොඩක් මේ විටමින් D පෙතිවල කැල්සියම් සහ විටමින් D කියන දෙකම තමයි අපිට දකින්න ලැබෙන්නේ.
හොඳයි මහාචාර්යතුමනි, යම්කිසි ආකාරයකින් කෙනෙකුට අවශ්‍ය ප්‍රමාණය විටමින් D ඔවුන්ගේ ශරීරය තුළ නැත්නම් ඔවුන්ගේ ශරීරයට ලබා ගන්නේ නැත්නම් සෞඛ්‍යමය වශයෙන් ඇති වෙන්න පුළුවන් ගැටලු මොනවද?
ඔව්, දැන් මම කලින් සඳහන් කළා වගේ විටමින් D ගොඩාක් වැදගත් වෙනවා අස්ථිවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය, අස්ථිවල ශක්තිමත් භාවයට. එතකොට විටමින් D ඌනතාවයක් තියෙන පුද්ගලයෙකුට අස්ථි දුර්වල වීමක් දකින්න පුළුවන්, විශේ෷යෙන්ම වයස්ගත වීමේදී. ඒත් එක්කම මම කලින් සඳහන් කළා වගේ විටමින් D ඌනතාවයෙන් යම් කිසි විදිහක මස්පිඩුවල දුර්වලතාවය ඇති වෙන්නත් පුළුවන්. මස්පිඩු දුර්වලතාව නිසා ශරීරයේ සමතුලිතතාවය බිඳවැටිලා බිම ඇදවැටීම් ඇති වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එතකොට දැන් අස්ථි දුර්වල පුද්ගලයෙක් බිම ඇදවැටීමක් ඇති වුනහම ගොඩාක්ම ලොකු අවදානමක් තියෙනවා අස්ති බිඳුවක් එහෙම නැත්නම් ෆ්‍රැක්චර් එකක් ඇති වෙන්නේ. ඒක නිසා අපි දකින ගොඩාක්ම මේ විටමින් D උනතාවය හා සම්බන්ධ ප්‍රශ්නේ තමයි මෙන්න මේ අස්ති බිඳුම් එහෙම නැත්නම් ෆ්‍රැක්චර් සමාජයේ වැඩි වීම.
හොඳයි මහාචාර්යතුමනි, දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මම ගත්තොත් එහෙම, දැන් මට දැනගන්න ඕන නම් මට විටමින් D අවශ්‍ය ප්‍රමාණයට මගේ ඇඟේ තියෙනවද කියලා ඒ දැනගන්න පුළුවන් කොහොමද?
ඔය ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් ඔබට කොහොම දැනගන්න ඕන නම් තමන්ගේ විටමින් D ප්‍රමාණය සෑහීමකට පත් වෙනවද නැද්ද කියන එක ඒකට කරන්න පුළුවන් හොඳම විදිය තමයි අපේ රුධිරයේ විටමින් D ප්‍රමාණය පරීක්ෂාවක් කරන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ තමන්ගේ වෛද්‍යවරයාට මේ ගැන අපි කතා කරුත් එහෙම වෛද්‍යවරයා ඔබට නිර්දේශ කරයි ශරීරයේ විශේෂයෙන්ම රුධිරයේ තියෙන විටමින් D ප්‍රමාණය බලන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ මේ ශීත ඍතුව අවසාන වෙනකොට ශරීරයේ මේ රුධිරයේ විටමින් D නැනෝමෝල් ප්‍රලීත 50කටවත් වඩා තියාගන්න අවශ්‍යයි කියලා සමයක එහෙම නැත්නම් අස්නේ කාලේ අවසානයේ නැනෝමෝල් ප්‍රලීත 60ත් 70ත් අතර ප්‍රමාණයක්වත් තියාගැනීම අවශ්‍යයි කියලා තමයි සඳහන් කරන්නේ.
හොඳයි මාචාර්යතුමනි, තවත් කාරණයක් දැනගන්නට කැමතියි. ඔබ මෙහිදී ශීත ඍතුව සම්බන්ධයෙන් සඳහන් කරපු නිසා දැන් මෙහිදී සමහරක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය විශේෂඥයින් කියන කාරණයක් තමයි යම්කිසි ආකාරයකින් අපිට ග්‍රීෂ්ම ඍතුවේදී සම කාලයේදී අපි වැඩියෙන් එළියේ හිටියොත් එහෙම අපිට පුළුවන්ද අපිට අවශ්‍ය ශීත ඍතුවේ අවශ්‍ය විටමින් D ප්‍රමාණය අපේ ශරීරයේ ගබඩා කරලා තියාගන්න? මේ සම්බන්ධයෙන් ඔබගේ මතය මොකක්ද?
ඔව්, දැන් විටමින් D කියන විටමිනය ශරීරයේ ගබඩා කරලා තියාගන්න පුළුවන්. මේක අක්මවෙදි ගබඩා කරලා තියාගන්න පුළුවන්. එතකොට අපිට මේ ග්‍රීෂ්ම ඍතුවේදී එහෙම නැත්නම් සමයකේදී වැඩිපුර ප්‍රමාණයක් අපි එලිමහනට ගිහිල්ලා මේ ඉරුවෙලිය ආශ්‍රිතව සමයේ නිපදවන විටමින් D ප්‍රමාණය වැඩි කරගත්තොත් අපිට ශීත ඍතුවේදී විටමින් D අඩුවීම පාලනය කරගන්න පුළුවන්. ඉතින් හැබැයි මේකේදී අපි සැලකිය යුතු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මම කලින් සඳහන් කරා වගේ මේ සූර්ය රශ්මිය එහෙම නැත්නම් සූර්ය කිරණවල තියෙන අල්ට්‍රා වයලට් B කියන කිරණ සමමත පතිත වීමෙන් තමයි විටමින් D නිෂ්පාදනය වෙන්නේ. මේකදී අනික් පැත්තට ගියොත් මේකේ හානිකර බලපෑමකුත් ඇති වෙන්න පුළුවන් සමේ පිළිකා ඇතිවීම. දැන් විශේෂයෙන් අපි දන්නවා ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ සමේ පිළිකා වැඩිම රටක්. ඒක නිසා අපි හැම වෙලේම මේ සමතුලිතතාවයක් බලන්න ඕනේ. වැඩිපුර අවුරශ්පියෙන් අපි ශරීරය පරික්ෂා කරගන්නත් ඕනේ. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට විටමින් D හදා ගන්නත් අවශ්‍යයි. ඉතින් මේක නිසා මේ ඔස්ටියෝපොරොසිස් ඔස්ට්‍රේලියා කියන ආයතනය නිර්දේශ නිකුත් කරලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ විවිධ පළාත්වල ඉන්න පුද්ගලයන්ට මෙපමණ වේලාවක් එළියේ සිටීම අවශ්‍යයි කියලා විටමින් D හදාගන්න. ඒ වගේම තරමක් දැන් සමේ පැහැය ගත්තොත් සුදු සමක් තියෙන පුද්ගලයකට වඩා දුඹුරු හෝ කළු පැහැදි සමක් තියෙන පුද්ගලයෙකුට වැඩිපුර වෙලාවක් ඉරේලිය සිටීමට සිදු වෙනවා විටමින් D ප්‍රමාණය අවශ්‍ය වෙන්නේ. දැන් මේ එළිය සිටීමේ කාලය ගැන සඳහන් කරොත් විශේෂයෙන්ම අපි ග්‍රීෂ්ම ඍතුවේදී සමයකේදී ගත්තොත් විනාඩි 15ක් පැයත් අතර කාලයක් අපිට සූර්ය රශ්මියට සම නිරාවරණය වීම අවශ්‍යයි විටමින් D ප්‍රමාණය ඇඟට ලබා ගන්න. දැන් විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශවල ඉන්න කට්ටියට නම් තරමක් අඩු වේලාවකින් මේ අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවේ පහත හදි ඉන්න, ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙල්බර්න් හොබාර්ට් වගේ ප්‍රදේශවල පුද්ගලයන්ට නම් වැඩිපුර වේලාවක් විශේෂයෙන් පැයක් වගේ කාලයක් ග්‍රීෂ්ම ඍතුවේදී එළිය සිටීම අවශ්‍යයි. දැන් ඒත් එක්කම සඳහන් කරන්න ඕනේ මේ ග්‍රීෂ්ම ඍතුවේදී එළියේ මේ සූර්ය රශ්මියට අපි නිරාවරණය වෙලා ඉන්නවා නම් විශේෂයෙන්ම මේ UV ඉන්ඩෙක්ස් එක 3ට වැඩි නම් අපි සම හිරු වලින් ආරක්ෂා කරගැනීමේ ඒ ක්‍රම භාවිතා කිරීම වැදගත්. ඒ කියන්නේ සන්ස්ක්‍රීන් භාවිතය, තොප්පි භාවිතය, අවු කණ්ණාඩි පනදීම, අන්න ඒ වගේ දේවල් පැලඳගෙන තමයි ඒ වගේ ආරක්ෂා වීමකින් තමයි අපි ග්‍රීෂ්ම ඍතුවේදී එළිය සිටීම අවශ්‍ය වෙන්නේ. දැන් අපි ශීත ඍතුවේ ගත්තොත් එහෙම මේ එළිය සිටින කාලය ඒකත් වෙනස් වෙනවා විනාඩි 30ක් සමහර ලාවට පැය 3ක් වගේ කාලයක් පවා සිටීම අවශ්‍ය වෙන්න පුළුවන්.
දැන් මහාචාර්යතුමනි, දැන් මේ ශීත ඍතුව සම්බන්ධයෙන් කතා බහ කරනකොට ශීත ඍතුවේදී අපිට අවශ්‍ය ප්‍රමාණය විටමින් D ප්‍රමාණයක් අපිට හිරු එළියෙන් ලැබෙන්නේ නැත්නම් අපේ ශරීරයට ඒ විටමින් D ප්‍රමාණය ලබා ගැනීමට අපි මොන වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕන?
ඔව්, විශේෂයෙන්ම සමහර පුද්ගලයෝ ඉන්නවා විටමින් D ඌනතාවයේ හැදීමේ අවදානම වැඩි. විශේෂයෙන් අපි ගත්තොත් අර එළියට යන්නෙම නැති කට්ටිය, එහෙම නැත්නම් ශරීරයේ හැම්වෙලේම වහගෙන ඉන්න කට්ටිය, එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මේ බිම වැටීමට අවධානම තියෙන විශේෂයෙන්ම වයස්ගත පුද්ගලයන්, අන්න ඒ වගේ පුද්ගලයන්ට වෙනත් ප්‍රභවයකින් විශේෂයෙන්ම විටමින් පෙත්තක් විදිහට ලබා ගැනීම වැදගත් වෙනවා. දැන් ඒකද අපි සඳහන් කරන්නේ විටමින් ඩි ඉන්ටර්නැෂනල් යුනිට් 600ක් වගේ දවසකට ලබා ගැනීම සුදුසුයි. ඒ වගේ පෙත්තකින් ලබා ගන්නවා නම් වයස අවුරුදු 70ට වැඩි නම් මේ ප්‍රමාණය ඉන්ටර්නැෂනල් යුනිට් 800 දක්වා වැඩි වෙන්න පුළුවන්. අමතරව අර මං කලින් සඳහන් කළා වගේ විටමින් ඩී තියෙන ආහාර ප්‍රභව තියෙනවා, විශේෂයෙන්ම අර මාළු අනේ ටූනා, සැමන්, මැකරල් වගේ දේවල්, ඊළඟට බිත්තර කහමද, ඊළඟට ගොයිල්, අන්න ඒ වගේ දේවල් අපිට විටමින් ඩී ලබා ගන්න පුළුවන්.
හොඳයි, ඒ අප සමගින් විශේෂ කතාබහට එකතුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පෝෂණ වේදේ පිළිබඳ මහාචාර්ය වෛද්‍ය නිශාන් සුදිර කළුපහන. ඔබතුමාට බොහොම ස්තුතියි SBS ගුවන්විදුලි සමගින් මේ විශේෂ කරුණු කාරණා අපේ අසන්නන් සමගින් බෙදා හදා ගන්නට එක්වීම පිළිබඳව.
SBS. 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 This is SBS Radio.